ගරු රවින්ද්‍ර බණ්ඩාර මහතා කෘෂිකර්ම පස්සම්පත් ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍යාංශයේ ඇසීමට.
ගරු කථානායකතුමනි, මම ප්‍රශ්නය යොමු කරනවා.
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා
මනි, ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා, ප්‍රදේශයට අදාළ ඉතාම වැදගත් ප්‍රශ්නයක් ඉදිරිපත් කරනු ලබන්නේ. අයන්නේ එක ඔව්, අයන්නේ දෙක පිළිතුර ඔව්. 2010 වර්ෂයේදී යොමු කරන ලද නිර්දේශ වාර්තා පදනම් කරගෙන ගරු අමාත්‍යතුමා විසින් 2011/07 වන දිනති අනුමැතිය ලබා දී ඇති අතර යනුව 2011/05 වන දිනැතිව ඉඩමේ භුක්තිය භාර දී ඇත. අයන්නේ තුන ඔව්, අයන්නේ හතර නැත. ඉඩම් බදුගත් පාර්ශ්වය විසින් ඉන් අනතුරුව සිදුකරන ඕනෑම උකස් කිරීමකදී හෝ පැවරීමකදී ඉඩම් කොමසාරිස් ජෙනරාල්ගේ අනුමැතිය ලිඛිතව ලබාගත යුතු වන අතර එවැනි ක්‍රියාවලියක් තොරව සිදුකරන ලද බැහැර කිරීම නීත්‍යානුකූල නොවේ. අයන්නේ පහ නාලක රත්නායක අඹේවෙල වින් පව පුජ්ජලික සමාගම. අයන්නේ හය අතුරු බදු ලබා දීමකදී තෙවන පාර්ශ්වය වෙතින් රජයේ වෙත බදු ගෙවීමක් සිදු නොවේ. ආයන්නේ එක ඔව්, හිඟබදු නොගෙවීම මත ගුවන්විදුලි සංස්ථාවේ බදු අනුමැතිය අවලංගු කිරීමෙන් පසු නැවත එම ඉඩම බදු දෙනු ලැබූ පාර්ශ්වයේ දෙකෙන් එක් අයෙකුට උකස් කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇත. ආයන්නේ දෙක නැත. ආයන්නේ තුන නැත. රජයේ ඉඩම් ආඥාපනතෙහි රෙගුලාසි හෝ නියෝගයන්හි උකසකදී හෝ අතුරුබදු දීමකදී උකස් ලබා දෙන දිනය දක්වා වන හිඟබදු අය කළ යුතු බවට සඳහන් නොමැත. ආයන්නේ හතර ප්‍රාදේශීය ලේකම්ගේ 2025/09 වන දින ඇති ලිපියෙන් $2,867,640 හිඟබදු මුදලක් ඇති බව නිරීක්ෂණය වන බැවින් රජයේ ඉඩම් ආඥා පනතේ 85/86 වගන්ති ප්‍රකාරව වරහන් ඇතුළු 212 නියෝග ප්‍රකාරව කියලා සඳහන් වෙනවා. කටයුතු කිරීමෙන් අනතුරුව බදුකරය අවලංගු කිරීමට කටයුතු කරන ලෙස 2025/10 තුන්වන දින ඇති ප්‍රාදේශීය ලේකම් වෙත දන්වා ඇත. ඇයන්න අදාළ නොවේ.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ පළවෙනි අතුරු ප්‍රශ්න වෙන්නේ දැන් ඒ පිළිතුරතර කියුණා තෙවන පාර්ශ්වයට නීත්‍යානුකූල නොවන ලෙස තමයි මේ ඉඩම ලබා දීලා තියෙන්නේ. ඉතින් එහෙම නීත්‍යානුකූල නොවන ලෙස ලබා දීලා තිනවා, ඒ වගේම පළවෙනි පාර්ශ්වයෙන් බදු ගෙවීමක් සිදු වෙලා නැහැ. එසම මේ නීත්‍යානුකූල නොවන විදියට අනුමැතියක් රහිතව මේක ක්‍රියා කරලා තිනවා. ඒ සම්බන්ධ ඒ අනීතික ක්‍රියා වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග මොනවාද, නැත්නම් ලබා කියන්නේ දෙන ඇති ක්‍රියාමාර්ග මොනවාද කියන එක තමයි මට පරිමෙම දැනගන්න ඕන.
අර කථානායකතුමනි, මන්ත්‍රීතුමාගේ පළවෙනි අතුරු ප්‍රශ්නෙට පිළිතුර විදිහට ගත්තොත් ඇත්තටම පහුගිය ඉතිහාසයේ පුරාම මේ වගේ අතුරු බදුකරුවන්ට රජයේ ඉඩම් බදු දීලා අයථා ගනුදෙනු සිදු කරලා තියෙනවා කියලා අමාත්‍යංශයට තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. දිස්ත්‍රික්ක 25ම ගත්තාම ඒකෙන් බහුතරයක් දිස්ත්‍රික්කවල ආසන වශයෙන් දිස්ත්‍රික්ක 20කට ආසන ප්‍රමාණික මෙවැනි වංචා සහගත ඉඩම් ගනුදෙනු පිළිබඳ තොරතුරු වාර්තා වෙමින් තියෙනවා. ඒතර මේ ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරන මේ බදුල්ල වැලිමඩ ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයට ඇති මෙම ඉඩම් ගනුදෙනුවත් වංචනිකව දේශපාලන හිතවතුන්ට තුන්වෙනි පාර්ශ්වයක ලබා දුන්නා කියන තොරතුරු තමයි අපට වාර්තා වෙමින් තියෙන. ඒ නිසා මේ පිළිබඳව ඉක්මනින්ම පරීක්ෂණයක් කළා අදාළ නීතිමය ක්‍රියාමාර්ග ගැනීම සඳහා කටයුතු කිරීමට අමාත්‍යාංශ විදිහට අපි දැනට සාකච්ඡා කරමින් පවතිනවා.
ගරු මන්ත්‍රීතුමා.
ගරු කථානායකතුමනි, මගේ දෙවෙනි අතුරු ප්‍රශ්න වෙන්නේ දැන් ඒක ආයන්නට අදාළයි. දැන් එතන නීතිය ගැන කියනවා. එතකොට නීතිය හරස්සලා තියෙන කතාවක් වෙන. නමුත් මම කියන්නේ නීතිය කෙසේ වුවත් මෙතන සිද්ධ වෙලා තියෙන දේ තමයි රජයට මුදල් අහිමි වෙලා තියෙනවා. ඉගබදු අහිමි වෙලා තියෙනවා. අනිත් පැත්තෙන් ඉඩම අහිමි වෙලා තියෙනවා. ඉඩමත් බදුත් දෙකම අහිමි යන අනතුරක් තියෙනවා. එසා මේකෙදී විශේෂයෙන්ම මම හිතනවා දැන් පරීක්ෂණ කරනකොට බදුකරු සහ නිලධාරීන් අතර යම් ලැබැදියාවක් තිබුණේදයි පැහැදිලි ලෙස මෙතනදී සැකයක් මතුවෙනවා. ඒ ගැන පරීක්ෂා කරමින් මේ හිගබදු හෝ ඉඩම ඉක්මනින් පවරා ගන්න කියන දේත් කියමින් මේ සම්බන්ධව ඒ කියන්නේ විශේෂයෙන්ම ඉඩම හෝ බදු අය කර ගැනීම එහෙම නැත්නම් ඉඩම ලබා ගැනීම සම්බන්ධව ගැනීමට බලාපොරොත්තු වෙන ක්‍රියාමාර්ග මොනවද කියන එක මම අහනවා.
ගරු මන්ත්‍රීතුමාගේ දෙවැනි අතුරු ප්‍රශ්නය තියෙන්නේ අතරම මම මුලින් කිව්වා වගේම රටේ පැවති පාලකයන් මේ ඉඩම් පවරා දීම් වලදී රජයට මහ ජනතාවට අහිමි කරේ ඉඩම පමණක් නෙමෙයි. ජනතාවගේ පොදු පරිහරණය සඳහා භාවිතා කරන්න තියෙන ඉඩම් විවිධ සම්බන්ධකම් මත තමන්ගේ දේශපාලන ගෝල බලාදීන්ට තමන්ගේ සහචරීන්ට රජයේ ඉඩම් ලබා දීම ඉතිහාසයේ පුරාම සිදු වෙලා තියෙනවා. ඒක මේක සමග බැඳුණු තව වැදගත්ම කාරණේ තමයි රජයට බදු අහිමි වීම. මේ ඉඩම් නිසියාකාරව බැහැර කිරීම කරලා නීත්‍යානුකූල කරලා ඒවයින් අයවිතු බදු මුදල් අය කරගන්න කටයුතු කරලත් නැහැ. මොකද තමන්ගේ හිතවතුන් නිසා තමන්ගේ පක්ෂයේ මැතිවරණවලට උදව් කරපු මිනිස්සු නිසා ඒ වෙනුවෙන් තමයි සන්තෝෂම් විදිහට මේවා දීලා තියෙන්නේ. ඒ නිසා මේ පැවති ආණ්ඩුවලට මේ ඉඩම් බදු දීලා බදු අය කරගැනීමේ උවමනාවක් තිබිලා නැහැ. හැබැයි 100%ක් නෙමෙයි බොහෝ තැන්වල මෙවැනි වාර්තා වෙනවා. ඒ නිසා මේ අපරාධයක් සේ සලකලා ජනතාව සීනි කිලෝකට බදු ගහලා වක්‍ර බදු වලින් ජනතා පීඩන ලක් වෙද්දී මෙවැනි ව්‍යාපෘති සඳහා වෙන් කරපු ඉඩම් වලින් වැඩිපුර ආදායමක් උපයගෙන තියෙද්දී ඒව නොසලකා වක්‍රබදු මතම ගියපු ඉතිහාසයක් තියෙන. ඒ නිසා මේ රටේ ආර්ථිකයට බලපර කාරණයක් සේසලකලා බදු නොගෙවෙන මෙම වංචනිකින්ට එරෙහිව නීතියත් ක්‍රියාත්මක කරන වගේම බදු අය කර ගැනීම සඳහා දැනට අමාත්‍යාංශයේ වැඩපිළිවෙළක් ආරම්භ කරලා තියෙනවා. ඒ වගේම මේ අතුරු බදුකරුට නියෝග කරලා තියෙනවා 2018 වර්ෂයේ මෙම ඉඩමින් බැහැර වෙන්න කියලා. නමුත් ඔහු දැනට ඒ සඳහා අභ්‍යාචනයක් ඉදිරිපත් කළ තියෙනවා. ඒ සියලු කරුණු සලකා බලලා මේ පිළිබඳ ගත යුතු නීත්‍යානුකූල ක්‍රියාමාර්ග ගන්නත් බදු අය කරගන්නත් අමාත්‍යාංශයක් ඉදිරියේ අපි කටයුතු කරනවා කියන එක තමයි මන්ත්‍රීතුමාට පිළිතුරක් ඉදිරියේ ලබා දෙන්න තියෙන්නේ. ඕ මිසති
ප්‍රශ්නාංක 9 ගරු අජිත් ගියාන් මහතා ජීවර දලජ සහ සාගර සම්පත් අමාත්‍යතුමාගේ ඇසීමට
මම අහනවා ගරු කතානායකතුමනි.
ගරු ආනුපක්ති ප්‍රධාන සංවිධායකතුමා
එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් ශ්‍රී ලංකාවේ දීවර ප්‍රජාවට අයහපත් බලපෑමක් සිදු වී තිබෙන බව පිළිගන්නවද? ඔව්. එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීම නිසා පනවන ලද දීවර තහනම හේතුවෙන් පාර්ශ්ව කිහිපයකට විවිධ වශයෙන් බලපෑම් ඇතිවිය. එම පාර්ශ්ව ඍජු ලෙස දීවර රැකියාවේ යෙදෙන කාණ්ඩ 23ක් සහ වක්‍ර ලෙස දීවර රැකියාවේ යෙදෙන කාණ්ඩ 23ක් වශයෙන් හඳුනා ගන්නා ලදී. මීට අමතරව දීවර ආම්පන්න සහ උපකරණවලට සිදු වූ හානිය සහ මීගම කලපුවේ ජලජීවි වගාකරණ සිදු වූ හානියද හඳුනාගෙන ඇත. ආ දෙක එම දීවරයන්ට වන්දි ලබා දී තිබේද? ඔව්. ඉහත එක කොටසේ හඳුනාගත් හානීන් වෙනුවෙන් වන්දි ගෙවීම සිදු කරන ලදී. 3 ලබා දුන් වන්දි මුදල කොපමණද කියලා අහන්නේ. පළමු අධ්‍යයනයේදී දීවර ජනතාවට හා දීවර ශේෂ්ත්‍රයේ ආශ්‍රිත රැකියාවල නිරත වූ අයට හානිය තක්සේරු කර නීතිමය දෙපාර්තමේන්තුව මගින් නැවේ රක්ෂර සමාගම වෙතින් ඇමරිකන් ඩොලර් මිලියන 56.9 වන්දි මුදලක් ඉල්ලුම් කර ඇත. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මත අභියාචනා ඉල්ලීම් සලකා බැලීමෙන් අනතුරුව ඇමරිකන් ඩොලර් මිලියන 2.28 මුදලක් නීතිමය දෙපාර්තමේන්තුව මගින් නැවේ රක්ෂණ සමාගම වෙතින් නැවත ඉල්ලීම් කරන ලදී. ඒ අනුව මේ වනට අවස්ථා 4 නැවේ රක්ෂණ ආයතනය වෙතින් අගතියරපත් පුද්ගලයන් සඳහා වන්දි ගෙවීම් සිදු කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 2.85 වන්දි මුදලක් ලැබී ඇත. හඳුනාගත් පුද්ගලයන් සඳහා එක් එක් ප්‍රදේශවල ප්‍රාදේශීය ලේකම්වරුන් හරහා වන්දි ගෙවීම කටයුතු සිදු කරන ලබන අතර ඒ වෙනුවෙන් රුපියල් මිලියන 2.794.96 මුදලක් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට යොමු කොට ඇත. පුත්ලම් දිස්ත්‍රික්කයේ දීවරයන්ට වන්දි ලබා දීම සඳහා සකස් කරත් වැඩපිළිවෙල පුත්ලම් දිස්ත්‍රික්කයට අදාළ වන අයුරින් විශේෂිත වැඩපිළිවෙලක් සකස් කර නොමැත. නමුත් පුත්ලම් දිස්ත්‍රික්කයේද දීවරම් 50 උපකරණ සිදු හානිය සම්බන්ධයෙන් තහවුරු කළ සිටින් සඳහා අදාළ ගෙවීම් සිදු කොට ඇත. ඊළඟ කොටස විද්‍යාත්මකව තහවුරු කරන ලද වාර්තාවක් මත පදනම්ව මීගමුව කලපුව හා මීගමුවේ සිට පානදුර දක්වා වර්ග කිලෝමීටර් 457 ප්‍රදේශයකට දීවර තහනම පනවන ලැබූ අතර ජීවනෝපාය අහිමි වීම වෙනුවෙන් ඔවුන්ට වන්දි ගෙවා ඇත. ඊට ඔබ්බෙන් පීඩ ප්‍රදේශයන්හි දීවරයන් වෙත ජීවනෝපාය හැවීමේ හේතුවෙන් වන්දි ගේම් සිදු කර නොකරන ලදී. නමුත් පුත්තලන් දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වූ දීවර ආම්පන්නා උපකරණ සිදු වූ හානි සම්බන්ධව තහවුරු කර ගැනීම අනතුරුව අදාළ ගෙවීම් මේ වනට සිදු කර අවසන් ඇත. කරු කතානායකතුමනි, ඒ අනුව ඒ අතර දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වඩා සමස්ත හානිය පිළිබඳ ගන්නේ කිරීමෙන් පසුව වන්දි ලබා දීලා තිබෙනවා කියන්න පුළුවන්.
ගරු මන්ත්‍රීතුමා, දෙවෙනි වටය ප්‍රශ්නාංක 3 ගරු රෝහිණි කුමාර විජේරත්න මහත්මිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන උසස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය ගැසීමට. ගරු ගායන්ත කරුණාරත්න,
ගරු කතානායකතුමනි, රෝහිණි කුමාර විජේරත්න මන්ත්‍රීතුමිය වෙනුවෙන් අග්‍රාමාත්‍යතුමියකින් මම අහනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය
පිළිතුර සභාගත කරනවා. ගරු
ප්‍රශ්නාංක 7 ගරු සුජීව දිසානායක මහතා ප්‍රවාහන මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායක තුමනි, ගරු සුජීව දිසානායක මන්ත්‍රීතුමා වෙනුවෙන් ප්‍රවාහන මහාමාර්ග හා නාගරික සංවර්ධන අමාත්‍යතුමාගෙන් අහනවා.
ගරු
සභාගත කරන කතාව.
පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 27/2 ප්‍රශ්න ගරු රවි කරුණානායක මහතා ඔබතුමාගේ 27/2 ප්‍රශ්න.
කතානායක තුමනි, ස්තුතියි ඔබේ අවසර පරිදි 27/2 රාජ්‍ය විසින් සිලෝන් විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් දැඩි ව්‍යූහාත්මක වෙනසක් සිදු කරන බව, විදුලි ගාස්තු ටයිම් ඔෆ් යූස් ක්‍රමයට සකස් කරන බවත් ප්‍රකාශ කර ඇති පසුබිමක 1CB තුල ක්‍රියාත්මක කරන ලබන විශේෂ ආයතනික මූල්‍ය මෙහෙයුම් ප්‍රතිසංස්කරණ මොනවාද? ටයිම් ඔෆ් යූස් ගාස්තු සම්පූර්ණයෙන් ක්‍රියාත්මක කරන කාලසටහන කුමක්ද? මෙම වෙනස්කම් ගෘහස්ථ වාණිජ හා කාර්මික පාරිභෝගිකයන්ට ප්‍රතිශතය වශයෙන් කෙසේ බලපාන්නේද? CB ප්‍රතිසංස්කරණය හෝ කිරීම සම්බන්ධයෙන් පළවී ඇති බැවින් එවැනි ක්‍රියාමාර්ග පෙර එකඟ වූ රජයේ ප්‍රතිපත්ති හා පාර්ශ්වකරුවන් එකඟතාවය අනුව සිදුවී කරන්නේද? 2 එසේ නොවේ නම් ඒ සඳහා හේතු මොනවාද? 3 මේ වෙනස්කම් සම්බන්ධයෙන් CB සේවකයන් හා පිළිගත් වෘත්තීය සමිතිවල විධිමත් එකඟතාවයක් ලබාගෙන තිබේද? සිලෝන් ඩිඩ්ෆා හේතුවෙන් CB වෙත සිදුව රුපියල් බිලියන් 20ක්, ඒ කියන්නේ කෝටි 200ක් ආසන වියදමක් සම්බන්ධයෙන් මෙම මුදල් රජය විසින් ලබා දී තිබේද? 2 එසේ නම් මේ ගෙවීම සිදු කළ දිනයෙන් හෝ මුදල් ප්‍රමාණය මොනවාද? 3 එසේ නොවේ නම් ඒ වියදම ආපසු ලබා ගැනීමට CB වෙත ලබා දුන්නේ උපදෙස් මොනවාද? කතානායකතුමනි, මේක තියෙන්නේ ජනවාරි 21 ඩේලි මීර පත්තරේ කැලුම් බණ්ඩාර ලියලා තියෙන එක. ඊට පස්සේ D CB සේවකයන් 2310ක් ආසන්න පිරිසක් සඳහා රුපියල් බිලියන් 12ක් පමණ වැය වූ ස්වේච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයේ VRS මාර්ග ආලෝක පිරිවැය ආපසු ලබා ගැනීම සඳහා විදුලි ගාස්තු ඉහළ දැමූ සත්‍යයක්ද? එසේ නම් ඒ පිරිවැය ඍජුව විදුලි බිල පාරිභෝගිකයන් වෙත පවරා තිබේද? කතානායකතුමනි, මේක තියෙන්නේ දෙරණ ජනවාරි 7/2026. එවැනි පිරිවැය ආපසු ලබා ගැනීම සඳහා කැබිනට් අනුමැතිය සහ මහජන උපයෝගිතා කොමිසමේ අනුමැතිය ලබාගෙන තිබේද? ඊ විදුලි ගාස්තුව පවතින ක්‍රොස් සබ්සිඩි ක්‍රමය අඩු කිරීම හෝ ඉවත් කිරීම සිදු කරමින් පවතිනවාද? ඒ 1 එසේ නම් ඒ සඳහා හේතුව මොනවාද? 2 එමගින් අඩු ආදායම් ලබන පාරිභෝගිකයන් සිදුවන බලපෑම කුමක්ද? F ප්‍රේෂණ හා බෙදා හැරීම පද්ධතිය වර්ධනය සහ නවීකරණය සඳහා කැපිටල් මුදල් සපයා ගන්නා මූලාශ්‍ර මොනවද? සහ එම ආයෝජන සඳහා නියමිත කාලසටහන මොනවද? ඒ කියන්නේ ට්‍රාන්ස්මිෂන් ඇන්ඩ් ඩිස්ට්‍රිබියුෂන් සම්බන්ධයෙන් කතා නැගතුමනි. G බැටරි එනර්ජි ස්ටෝරේජ් සිස්ටම් ඇතුළු නවීන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති අධාරයමත් කිරීම ලක්වෙමින් තිබේ. තාප විදුලිය උත්පාදනය ප්‍රමුඛ කරගෙන යන බවට ඇති චෝදනා පිළිබඳ රජය අවබෝධයෙන් සිටිනවාද? 1 එවැනි ප්‍රතිපත්තිය දිශාවට හේතුව මොනවාද? 2 ඉන්ධන ආනයනය සඳහා අවශ්‍ය විදේශ විනිමය හිඟය පවතින තත්ත්වය මෙය කෙසේ සාධාරණ කරන්නේද? මේ විදේශ විනිමය අනුමාතයේ ලොකු ප්‍රශ්නයක් තියෙන අවස්ථාවේදී ඇයි මේක මෙවැනි දෙයක් අනුගමනය කරන්නේ කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ අවසානයේ ජාතික වාසිය සඳහා විවෘත ආර්ථික සාධාරණ සහ පුනර්ජනනීය බලශක්ති හිතකර බලශක්ති ප්‍රතිපත්තිය තහවුරු කිරීම සඳහා ගනු ලබන පියවර මොනවාද? මේ අවස්ථාවේදී බෙස් එක සම්බන්ධයෙන් ටෙන්ඩර් කැඳවනවා. නමුත් මේ සම්බන්ධයෙන් පිටරට අයට අවස්ථාව ලබා දීලා තියෙනවා එන්න. ඒ සම්බන්ධයෙන් විදේශ විනිමය එළියට යන ප්‍රශ්නයක් තිබෙනවා. ඉතින් කතානායකතුමනි, ඒ සම්බන්ධයෙන් මට එක අතුරු ප්‍රශ්නයක් අහන්න දෙනවා. මට ඊයේ දැනුවත් කරා, කනගාටු අඟහරුවද දැනුවත් කරා, ඉදිරිපත් කරපු 24-2 ප්‍රශ්නේ මේක අද අහන්න අවස්ථාව ඔබතුමාලා මහිතනේ ෂණිකව ක්‍රියා කරපු නිසායි අහන්න පුළුවන් වන්නේ. නමුත් මේක ලැබිලා තිබ්බේ සෙක්‍රටේරියතේ 3:35 කියලා. නමුත් අපේ විපක්ෂයේ දීලා තියෙන 11:55, ඒක මම බැලුවා විදුලි බල අමාත්‍යාංශයේ දීලා තියෙන 11:57. ඉතින් එවැනි ප්‍රකාශයක් ආවේ කොහොමද කියන ප්‍රශ්නේ මේ ප්‍රශ්නේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් කරුණාකරලක බලන්න, මම අගේ කරනවා ලේකම්වරියට සහ ඒ සම්බන්ධ මේ ප්‍රශ්නේ ඇසීම සම්බන්ධයෙන් මම දන්නේ උත්තර ලැබෙයිද නැද්ද. හැබැයි අවශ්‍ය නම් ප්‍රශ්න උත්තර දෙන එක ප්‍රශ්නයක් නෑ.
ගරු අමාත්‍යතුමා,
ගරු කතානායකතුමනි, එතුමා කිව්වා ගේම ඇත්තටම 3:00 සවස 5:00 ආසන්න වෙලාවේ තමයි අපිට අමාත්‍යාංශයට මේ ප්‍රශ්න ටික ලැබුණේ. අපි උත්සාහ කරා, තාම ඇත්තටම දැන් තාම මම දරුත් මේලියට ගිහින් මේ කතා කරේ, ඒක තාම ලබා ගන්න ක්‍රමයක් නැහැ පිළිතුරු ටික. මට සති දෙකක කාලයක් ඉල්ලා සිටිනවා.
ගරු මන්ත්‍රීතුමා, සති මේක නොහොල බලන්න. ගරු මන්ත්‍රීතුමා එක නොහොල බලන්න. ගරු කේ කාද මස්තාන් මහතා.
බිස්මිල්ලාහිර් රහ්මානිර් රහීම්. ගෞරව சபாநாயகர் அவர்களே, போக்குவரத்து நெடுஞ்சாலைகள் மற்றும் நகர அபிவிருத்தி அமைச்சர் அவர்களை கேட்பதற்காக வடக்கிற்கும் தெற்கிற்குமான பிரதானமான வீதியாக பாவிக்கப்பட்டு வந்த புத்தளம் இளவங்குளம் மன்னார் வீதி 1989 விசேட வர்த்தமானியின் மூலம் இவ்வீதி B329 எனும் இலக்கமிடப்பட்டு வீதி அபிவிருத்தி அதிகார சபையின் கீழ் கொண்டு வரப்பட்டது. 1990 இடம்பெற்ற இடம்பெயர்வுக்கு பின்னர் இவ்வீதியுடான போக்குவரத்து கைவிடப்பட்டதுடன் 2010 மீள போக்குவரத்து ஆரம்பிக்கப்பட்டது. கொழும்புக்கும் யாழ்ப்பாணத்துக்கும் இடையிலான இவ்வீதியுடனான பயண தூரம் சுமார் 80 கிலோமீட்டர்களினால் குறைகின்றது. இந்த வீதியினூடாக போக்குவரத்து வனவிலங்குகளுக்கு இடைஞ்சல் ஏற்படுவதாக கூறி இவ்வீதி ஊடான போக்குவரத்தை இல்லாமல் செய்ய வேண்டும் என உயர்நீதிமன்றத்தில் வழக்கு தொடரப்பட்ட போதும் இவ்வீதியின் ஊடான போக்குவரத்துக்கு எந்த தடையும் நீதிமன்றத்தினால் விதிக்கப்படவில்லை. 2019 ஜூன் வரைக்கும் இதன் ஊடாக பொது போக்குவரத்துகள் நடைபெற்றன. இவ்வீதியின் 37வது கிலோமீட்டரில் அமைந்திருக்கும் பாலம் சேதமடைந்திருப்பதாக கூறி போக்குவரத்து இடைநிறுத்தப்பட்டதாயினும் இந்த பாலத்துக்கு அப்பால் அமைந்திருக்கும் கோவில் மற்றும் தேவாலயங்களில் நடைபெறுகின்ற உற்சவங்களுக்கு இந்த பாலத்தின் ஊடான போக்குவரத்துகள் இடம்பெற்றன. அபரணை நாச்சந்தியில் இருந்து 4 பக்கங்களுக்கும் பயணம் செய்யவும் 4 பக்கம் செய்யும் வீதியும் அம்பாறை சிம்பலாண்டு வீதிகளும் கூட இவ்வாறான பெரும் வனாந்தரத்தில் ஊடாகவே அமைந்திருக்கின்றன. ஆனால் அவற்றுக்கு எவ்வித தடையும் இல்லை, பாதிப்பும் இல்லை என்று அனுமதிகள் கொடுக்கப்பட்டிருக்கின்றது. இது சம்பந்தமான ஆவணங்களை நான் டேபிள் பண்ணுகிறேன். ஆயினும் கடந்த ஆகஸ்ட் மாதம் இந்த வழக்கு நீதிமன்றத்தில் எடுத்துக் கொள்ளப்பட்ட போது வனவிலங்கு பாதுகாப்பு திணைக்களத்தினால் இந்த வீதி ஊடாக பொது போக்குவரத்துக்கு இடமளிக்க மாட்டாது என உத்தரவாதம் வழங்கப்பட்டதினால் வழக்காளிகளினால் இந்த வழக்கு வாபஸ் பெறப்பட்டன. அந்த அடிப்படையில் இந்த வழக்கு முடிவுறுத்தப்பட்டது. ஆனால் ஆச்சரியமான விடயம் என்னவென்றால், 4 மற்றும் 9 தொடக்கம் 21 வரையான பிரதிவாதிகள் அனைவரும் இந்த வீதியை முழுமையாக மூடுவதற்கு எடுக்கப்பட்ட தீர்மானம் தொடர்பாக மௌனமாக இருந்ததுடன் இவர்களை நம்பி இருந்த மக்களை முழுமையாக ஏமாற்றி பெரும் துரோகம் செய்துள்ளனர். இது ஒரு பாரிய சதி திட்டமே என இச்செயல்பாடுகள் சந்தேகத்தை ஏற்படுத்துகின்றன. கேள்வி ஒன்று, 2025 டிசம்பர் மாதம் 13 தேதி கௌரவ ஜனாதிபதி அவர்களின் தலைமையில் இடம்பெற்ற புத்தளம் மாவட்டத்திற்கான விசேட ஒருங்கிணைப்பு குழு கூட்டத்தில் புத்தளம் இளவன்குளம் மன்னார் வீதியினூடாக 1980 ஆண்டுகளுக்கு பிறகு பொது போக்குவரத்து நடைபெறவில்லை எனவும் இது சம்பந்தப்பட்ட வழக்கு தீர்ப்பு வழங்கப்பட்டு முடிவுறுத்தப்பட்டதாகவும் அதிகாரிகளினால் பிழையான தகவல்களை வழங்கி கௌரவ ஜனாதிபதி அவர்கள் பிழையாக வழிநடத்தப்பட்டுள்ளனர் என்பதனை தெளிவாக தெரிகின்றது அல்லவா? இரண்டாவது, தேசிய வீதி போக்குவரத்து வலை பின்னலில் ஓர் முக்கியமான வீதியாக வீதி அபிவிருத்தி சபையினால் பராமரிக்கப்படுகின்ற B329 இலக்க இந்த வீதியிலூடான பொது போக்குவரத்து சம்பந்தமான தீர்மானத்தை வன விலங்குகள் பாதுகாப்பு திணைக்களத்தினால் தீர்மானிக்க முடியுமா? அதேபோல் சுமார் 15 வருடங்களாக நடைபெற்ற இந்த வழக்கில் முக்கியமானதொரு அரச திணைக்களமாக விளங்குகின்ற தேசிய வன விலங்குகள் பாதுகாப்பு திணைக்களம் நூற்றாண்டுகளாக மக்களால் பாவிக்கப்பட்டு வந்த வீதி தொடர்பாக அதிரடியாக இவ்வாறு நடந்து கொண்டமையானது மக்களின் தேவைகளை புறந்தள்ளுவதாக இல்லையா? நான்காவது, நீதிமன்றத்தினால் தீர்ப்பு ஒன்று வழங்கப்படாத சூழ்நிலையில் வனவிலங்குகள் பாதுகாப்பு திணைக்களத்தின் கருத்துக்களை அடிப்படையாக கொண்டு முடிவுறுத்தப்பட்டுள்ள இந்த வழக்கின் பின்னணியில் பெரும் பிரதேசத்தின் ஒன்றின் எதிர்கால அபிவிருத்திக்கும் லட்சக்கணக்கான மக்களின் போக்குவரத்து வசதிகளையும் கருத்தில் கொண்டு மீண்டும் இவ்வீதியை மக்கள் பாவனைக்கு விடுவது தொடர்பாக பொருத்தமான நடவடிக்கை எடுக்கவும். இந்த நீதிமன்ற ஜேர்னல் என்ட்ரியை டேபிள் பண்றதோட ஹென்சாட் பண்ணுகிறேன். அதேபோல் எனவே இந்த வீதியினை நீண்ட காலமாக பாவிக்கப்பட்டு வந்த மக்களுக்கு மீண்டும் பாவனைக்கு வழங்க வேண்டும் என்ற கோரிக்கையினை முக்கியத்துவப்படுத்தி இந்த வீதியினை திறப்பதற்குரிய ஏற்பாடுகளை செய்யுமாறு கௌரவ அமைச்சர் அவர்களை கேட்டுக்கொள்கிறேன். நன்றி.
ගරු කථානායකතුමනි, ගරු මන්ත්‍රීතුමා, අසන ලද ප්‍රශ්නය, මේ ප්‍රශ්නය පිළිබඳව මටත් අවබෝධයක් තිබෙනවා. මේ ප්‍රශ්නය විසඳීම සඳහා අපි ප්‍රවේශ වෙන්නේ ගරු කථානායකතුමනි ජනතාවයි පරිසරයයි දෙපැත්තේ තියලා නෙමෙයි එක පැත්තේ තියලා. ඒකත් අපි ප්‍රතිපද සම්පාදනය මේ තාක්ෂණික දෙයක් නෙමෙයි ඒක ඊට වඩා සමාජීය තාක්ෂණික හැම පැත්ත නීතිමය හැම පැත්තක්ම දිහා බලලා කරන දෙයක්. දරු මන්ත්‍රීතුමහන ප්‍රශ්නෙට මම පිළිතුර දෙන්නම්. එක, පුත්තලම් මරිච්චිකටේ මාර්ගයේ B379 මාර්ග සංඝාධිකාරයත් මාර්ගයේකි. විල්පත්තු අබේභූමිය හරහා දිවෙනමෙම මාර්ගයේ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව අයත් කොටස බොරළු ඇතුළු මාර්ග කොටසක් වන අතර එම කොටස කිලෝමීටර් 35ක දිගින් යුක්තය. දැනට මෙම මාර්ග කොටස ගමනාගමනට සුදුසු සත්‍යේ නොමැත. උතුරුනැහිර පැවති යුදමය වාතාවරණය ආරම්භ වීමට පෙර මෙම මාර්ගයේ පොදු ප්‍රවාහන කටයුතු ක්‍රියාත්මක වූ නමුත් යුදමය වාතාවරණය ආරම්භයේ සිට 2009 වර්ෂය දක්වා එනම් යුදමය වාතාවරණය අවසන් වන තෙක් මෙම මාර්ගයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා භාවිත කර නොමැත. එම කාල සීමාව තුළ මාර්ග සංවර්ධන අධිකාරියටද මෙම මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කිරීමට නොහැකි වී ඇත. උතුරුනැගෙනහිර පැවති යුදමය වාතාවරණය අවසන් වූ පසු එනම් 2009 වර්ෂයේ පමණ සිට 2018 වර්ෂය දක්වා මෙම මාර්ගය භාවිත කර පොදු ප්‍රවාහන කටයුතු සිදු කර ඇති අතර එම කාලවකවානුව තුළ මාර්ග සංවර්ධන අධිකාරිය මගින් මාර්ග නඩත්තු කටයුතු හැකියාවෙන් සිදු කරන ලදී. එහෙත් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව හා විල්පත්තු අභයභූමියට ඇතුළු වීමට දැක් වූ විරෝධතාවය හා පරිසරවේදීන් විසින් වන සතුන්ට හා පරිසරයට හානි සිදුවන බව පවසා ගොනු කර තිබූ නඩුව හේතුවෙන් 2018 වර්ෂයේ සිට මේ වන තෙක් මාර්ග නඩත්තු කටයුතු කිරීමට මාර්ග සනාධිකාරට හැකියාවක් නොලැබුණි. ප්‍රදුපාහන කටයුතු සිදු නොවීම හා මාර්ග නඩත්තු කටයුතු සිදු නොකිරීම සම්බන්ධයෙන් පුත්ලන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම වලදී නිරන්තරයෙන් සාකච්ඡා කළද මෙම මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මාර්ග සමාජාධිකාරීන්ට හැකියාවක් නොමැත නොතිබුණි. මේ සම්බන්ධයෙන් වසර 15ක් පමණ පැවති නඩුවේ තීන්දුව නඩු අංක SCFR නම්බර් 224/201010 2025 වර්ෂයේ මැයි මාස 7 දින ලැබී ඇති අතර එම තීන්දුව මගින් මෙම මාර්ගයේ පොදු ප්‍රවාහන කටයුතු සඳහා අවසර ලබා දී නොමැත. එමෙන්ම විල්පත්තු අබේ භූමිය හරහා දෙවන මෙම මාර්ගයේ නඩත්තු කටයුතු සිදු කිරීම සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය වෙත එහි ඇතුළු වීමටද අවසර ලබා දී නොමැත. අධිකරණ නියෝගයේ මගින් මෙම මාර්ගයේ පොදු ප්‍රවාහනයේ අත්හිටුවා ඇත. නමුත් මෙම මාර්ගයේ පුත්තල මහා මන්නාරම යාවන ඉතා කෙටි මාර්ගයක් වන බැවින් සියලු ආයතන සමග සාකච්ඡා කර සුදුසු තීරණයක් ගත යුතුව ඇත. ගරු කතානායකතුමනි, මේට අදාළ කරන නඩු තීන්දුව ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කළා. එම නඩු තීන්දුවේ ඒ නිසා පළවෙනි කරුණ තමයි මෙතන නොමග යැවීමක් නැහැ. නොමග යැවීමක් නැහැ නඩු තීන්දුවට. මේකේ මේ කිලෝමීටර් 35 වනජීවි දෙපාර්තමේන්තුවට අයිති. ඒ නිසා වනජීවි දෙපාර්තමේන්තුවට ඒ සම්බන්ධව තීන්දුව තීරණ ගන්න පුළුවන්. නොමග යැවීමක් නැහැ. නමුත් මේ සම්බන්ධව 25 මැයි 7 තිබෙච්ච නඩු තීන්දුවේදී නඩු තීන්දුවේ කරුණු කීපයක් තිබෙනවා. මම වෙලාව වෙන නිසා මම එක කරුණක් පමණක් ඉදිරිපත් කරන්නම්. ඒක තමයි ඒකේ තිබෙනවා මෙන්න මෙහෙම කරුණු තුනක්. මම ඒ තුනම කියන්නම් නැත්නම් ඒක වැරදි වෙන නිසා. එක, public to traffic across the Pilpattu National Park will not be permitted on the roads within the park. එක. දෙක, entry into the park is not permitted to any individual other than members of the armed forces and police who are engaged in lawful duties. Any other persons will be allowed in accordance with the procedures prescribed under the Fauna and Flora Protection Ordinance. Third one, subject to the above, there is no objections for the road to be maintained as a gravel road, including undertaking of any necessary repairs and maintainers in that form. එනිසා නඩු තීන්දුවට අනුව මේක තුළ අපිට තාර දාපු පාරක් ගෙනියන්න බෑ. පබ්ලික් එකට මේක අනවශ්‍ය ලෙස විවෘත කරන්න බෑ. ඒ වගේම මේක ඇතුලේ අපි දන්නවා ආරක්ෂක අංශවල යම් යම් කඳවුරුත් තිබෙනවා. ඒ වගේ නාවික හමුදාවත් මේ නඩුවේ පාර්ශවකරුවෙක්. නාවික හමුදාවත් දැනුම් දීලා තිබෙනවා මේ උන්ට මේකට මේ පාරවල් පාවිච්චි කිරීම අවස්ථාවක් තිබෙනවා කියලා යම් සීමිත ආකාරයකට. ඒ වගේම අවසාන එක කියලා තියෙනවා මේක ගුරු පාරක් විදියට පවත්වාගෙන යාමටත් ඒ වගේම අත්‍යවශ්‍ය ප්‍රතිසංස්කරණ කරන්නත් ප්‍රශ්නයක් නැහැ කියලා. ඉතින් නමුත් ඒ නිසා මේක තමයි තියෙන ස්ථාවරය. ඒ නිසා ගරු කතානායකතුමනි, මන්නාරම කොළඹින් ගොඩාක් දුර නිසා මන්නාරමේ තියෙන ප්‍රශ්න ගැන කොළඹට සහ ගොඩක් අට දැනෙන ටිකක් අඩු වෙනුත් නිසා මේ වගේ ප්‍රශ්න පිළිබඳව ලං වෙලා බලලා තොර තීන්දුව ගන්න බැරි වෙලාවෙ තියෙන්නත් පුළුවන්. ඒ නිසා අපි දකින දේ තමයි වන සතුන් සහ ගහකොළ තියෙන්නේ ඒගොල්ලන් වෙනුවෙන් වගේම තමයි මිනිස්සු වෙනුවෙන්, පාරවල් තියෙන්නේ මිනිස්සු වෙනුවෙන්. ඒ නිසා බැරිකේඩ් දෙකේ ඉඳන් ප්‍රසිද්ධ ගන්න නැතුව අපි මේ නඩු තීන්දුවත් පදනම් කරගෙන ගරු මන්ත්‍රීතුමා ඇතුළු පන්නාරම් දිස්ත්‍රික්කයේ නියුතුයොත් ගරු පරිසර ඇමතුමත් අපත් සම්බන්ධ වෙලා සාකච්ඡාවක් කරලා නඩු තීන්දුව කොහොමද පරිසරයත් ආරක්ෂා වෙන, ඒ වගේම මොකද විල්පත්තුවට විකල්පයක් නැහැ, ඒකත් ඇත්ත. ඒ වගේම මන්නාරමේ මිනිස්සුන්ට යන්න තියෙන පාර ගත්තමත් ඕක තමයි තියෙන පාර. කියන්නේ දැනට ගත්තොත් අති දුෂ්කර ගමනක ඒගොල්ලෝ යනවා. ඒ නිසා අපි පිළිගන්නවා ප්‍රශ්නේ තියෙන සංවේදීකම. නමුත් මම හිතනවා මේක අතිශය විල්පත්තු එකයි ලංකාවට තියෙන්නේ. ඒ නිසා විකල්ප මාර්ග අපි උත්සාහ කරනවා ගරු කතානායකතුමනි, ෆීසිබිලිටි ස්ටඩිස් කරලා බලන්න. ඊට අමතරව ගරු පරිසර ඇමතුමාත් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳුමක් හොයාගන්න අපි කටයුතු කරනවා කියන එක තමයි ඔබතුමාට කියන්නේ.
ගරු මන්ත්‍රීතුමා,
ගෞරව සභානායකර අවர்களே, ගෞරව அமைச்சர் அவர்களுக்கு நன்றி. ஏண்டா மிகவும் இது சம்பந்தமாக தெளிவாக அமைச்சர் அவர்கள் இருக்கின்றார்கள். உண்மையிலே அவர் கூடுதலாக எமது வடமாகாணம் குறிப்பாக மன்னார் மாவட்டத்தோடு மிக நீண்ட தொடர்புகளை கொண்டவர். இதில் அனைத்து தரப்புகளும் ஏண்டா இதில் குறிப்பாக இந்த தீர்ப்புங்கிறதுலேயே ஒரு பிரச்சனை இருக்குது. கௌரவ அமைச்சர் அவர்களே, ஜேர்னல் என்ட்ரிய பாக்கையில் இதில் வந்து வனவிலங்கள் திணைக்களம் போய் தான் ஒரு இது நாங்கள் மக்களுக்கு பாவிக்க விடமாட்டோம்னு சொன்னதால தான் இந்த நீதிமன்றம் இவ்வாறான ஒரு முடிவெடுத்துச்சு. நான் இதுல எல்லாத்தையும் விட ஆச்சரியம், நான் சொன்ன மாதிரி 4 to 9 வரைக்கும் இருந்த பிரதிவாதிகள் மக்களுக்காக இருந்தவங்க, அவங்களோட இதை அந்த நீதிமன்றத்தில் எதிர்த்திருந்தால் இந்த தீர்ப்பு இந்த உடன்பாடு வந்திருக்காது. எனவே கௌரவ அமைச்சர் அவர்களை இது தீர்ப்பாக வழங்கப்படுங்கிறத அடிப்படையாக எடுத்து அனைத்து தரப்பினர்களையும் இது போராட்டம் பல பிரச்சனைகள் இது சம்பந்தமாக பல வருடங்களாக உண்மையில் ஒரு சாதகமான ஒரு நிலைமையை இந்த அரசாங்கம் தான் ஒரு பரிசீலிக்க முடிவெடுத்தது. கடந்த காலங்கள் எடுத்த முடிவுகளும் எங்களுக்கு முடிவாக எடுக்கலாம் போச்சு. எனவே கௌரவ அமைச்சர் அவர்களை அனைத்து தரப்போடவும் மற்ற சிவில் அமைப்புகளோடவும் கதைச்சு இதை முடிவெடுக்கிறதுக்கு ஒரு ஒரு திகதியை நிர்ணயித்து விரைவாக நீங்கள் செயல்பட்டீங்கன்றால் இதில் உண்மைத்தன்மை தெரியலாம். இது உண்மைத்தன்மை தெரிகிறதுக்கான ஒரு ஏற்பாடுகள் கௌரவ அமைச்சர் அவர்கள் செய்யுமாறு கேட்டுக்கொள்கிறேன்.
ගරු කථානායකතුමනි, වනජීවි දෙපාර්තමේන්තුව ඇතුළු පරිසර ආයතන වලට එහෙම කටයුතු කරන්න වෙච්ච හේතුවක් තිබෙනවා. තමයි විශේෂයෙන් පසුගිය අවුරුදු ගාණක් තිස්සේ අවුරුදු 10ක් 20ක් තිස්සේ විශේෂයෙන්ම දේශපාලන ආශිර්වාදයේ සහ දූෂිත ව්‍යාපාරිකයන්ගේ මැදිහත් වීම මත සුවිශාල වන විනාශයක් කරලා තිබෙනවා. මන්ත්‍රීතුමාම සාක්ෂි දරනවා අක්කර 700ක් විතර මන්නාරමේ කපල සමහර ප්‍රබල දේශපාලනඥයෝ අල්ලගෙන තිබෙනවා. ඒ වගේම විල්පත්තුව කියන එක නූනත් විල්පත්තුවට අල්ලපු විල්ප මරිචි කට්ටි ගම්මානියත් එක්ක තියෙන මේ ප්‍රදේශවල ඇත්තටම වනය විනාශ කළා තිබෙනවා. ඒක විල්පත්තු නෙමෙයි. ඒ වගේම මඩු කැලේ දනුත් කපනවා. ඒ වගේම රටේ හැමතැනම පරිසර විනාශලා තියෙනවා. දේශපාලන නායකත්වයේ මැදිහත් වීම මත ඔතන උනේත් ඒක. ඔතනත් පාර කපන්න ගියාම පාර කිලෝමීටරයක් විතර පළලට කපන්න සමහර දේශපාලන නායකව කටයුතු කරා කලින් හිට. ඒ නිසා වන සම්පත් නිලධාරීන්ට සිද්ධ වුණා ඉතාම තද තීන්දුවලට යන්න ගරු කථානායකතුමනි මේවා පරිස්සම් කරන්න. ඒක මන්නාරමට තරම් නෙමෙයි වෙන ප්‍රදේශවලත් ඒක තමයි උනේ. ඒ නිසා වන සම්පත් නිලධාරීන් මේක රැක ගන්න දරපු මහන්සිය අපි අගය කරනවා. නමුත් දැන් අපිට තේනවා ප්‍රශ්නයක්. අපි හැම වන විනාශ කරන ආණ්ඩුවක් නෙමෙයි. අපි පරිසරයයි ජනතාවයි දෙකම රැකගෙන කටයුතු කරන්නේ. ඒ නිසා මම ඒකයි මන්ත්‍රීතුමාට කිව්වේ මේක බැරිකේඩ් එකේ දෙපැත්තෙන් සඳ ගන්න හදන්නේ නැතුව පරිසර අමාත්‍යතුමත් එක්ක කතා කරලා මේක අපි එක මේ මේසකට ඇවිල්ලා කතා කරලා බලමු උත්තරයක් හොයාගන්න. කොහොමද?
අමාත්‍යංශ නිවේදන. ගරු ආචාර්ය හරණි අමරසූරිය අග්‍රාමාත්‍යතුමිය සහ අධ්‍යාපන සස් අධ්‍යාපන සහ වෘත්ති අධ්‍යාපන අමාත්‍යතුමිය 2025/10/10 දින ගරු සජිත් ප්‍රේමදාස මහතා සහ 2025/11/24 දින ගරු කේ කාද මස්තාන් මහතා විසින් ස්ථාවර නියෝග 22 යටතේ යතනට පස්නට පිළිතුරු ලබා දෙනවා.
ගරු කථානායකතුමනි, පළවෙනි ප්‍රශ්නය සවිස්තර වාර්තාවක් සභාගත කළ හැකිය. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම් සභාවේ යටතේ වන විශ්වවිද්‍යාලවල සේවයේ නියුක්ත සංඛ්‍යාව අධ්‍යන කාර්ය මණ්ඩලය 10466යි, පුරප්පාඩු සංඛ්‍යාව අධ්‍යන කාර්ය මණ්ඩලයේ 2953යි, බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ නියුතු සංඛ්‍යාව 57යි, පුරප්පාඩු සංඛ්‍යාව 23යි, භික්ෂු විශ්වවිද්‍යාලය නියුතු සංඛ්‍යාව 56යි, පුරප්පාඩු 9යි, සාගර විශ්වවිද්‍යාලය 27යි 13යි, වෘත්තීය තාක්ෂණ විද්‍යාලය 46යි 9යි, සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය 277යි 127යි පුරප්පාඩු. ඇබනුම එක මගින් සවිස්තර වාර්තා දක්වා ඇත. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාවේ යටතේ වන විශ්වවිද්‍යාල රාජ්‍ය සේවයේ බදවා ගැනීමේ ක්‍රියාවලිය සමාලෝචනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් පත්කරන ලද නිලධාරී කමිටුව වෙත විශ්වවිද්‍යාල සහ අනෙකුත් උසස් අධ්‍යාපන ආයතන මගින් ඉදිරිපත් කරන ලද අත්‍යවශ්‍යයෙන්ම සම්පූර්ණ කළ යුතු පුරප්පාඩු සම්බන්ධ ඉල්ලීම් ආචාර්යවරුන්ද ඇතුළුව නිර්දේශ සහිතව යොමු කරමින් පවතී. 2025/1 දින සිට 2025/10/9 දිනය දක්වා විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතනයන්හි පවතින ආචාර්ය කථිකාචාර්ය මහාචාර්ය යන තනතුරු සඳහා ඉහත පුරප්පාඩු සංඛ්‍යාවෙන් පුරප්පාඩු 1209ක් පිරවීම සඳහා කැබිනට් අනුමැතිය ලබා දී අතර එම බඳවා ගැනීම අදාළ විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතයන් මගින් සිදු කරමින් පවතී. එම ඉල්ලීම් වලට අනුව අග්‍රාමාත්‍ය ලේකම් විසින් යොමු කරන ලද PMO ඇලයිඩක් RRPPS ඇලයිඩක් 2025 හා දෙදස් විසිපහ එක අට දරන දෙදස් විසිපහ එක පහළව යුතුව යොමු කරන ලද ලිපි අනුව ජාතික විශ්වවිද්‍යාල පද්ධතිය කාර්යක්ෂමව පවත්වාගෙන යාම සඳහා වෙන් කර ඇති අයවැය ප්‍රතිපාදන සීමාව ඇතුළත කළමනාකරණය කර ගැනීමට යටත්ව එක් එක් තනතුරට අදාළව බඳවා ගැනීමේ පටිපාටීන් වලට අනුකූලව විධිමත් පරිදි බඳවා ගැනීමට අධ්‍යයන තනතුරු 1209ක් සඳහා අනුමැතිය හිමි වී ඇති අතර එම අනුමැතියට අනුව අධ්‍යයන කාර්ය මණ්ඩලය බඳවා ගැනීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග අදාළ විශ්වවිද්‍යාල විසින් සිදු කරමින් පවතී. 2. කළමනාකරණ සේවා චක්‍රලේඛ අංක 6 25 6 ඇලීරක් 2025 දරන 2025-25 දින ඇති මහා භාණ්ඩාගාර ලේකම් විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ යටතේ විශ්වවිද්‍යාල ආචාර්යවරුන් හට 2025-1 සිට බලපාන පරිදි වසර 3ක කාලයක් තුළ ක්‍රියාත්මක වන පරිදි වැටුපා දීමනා වැඩි කිරීමට පියවරගෙන ඇත. 2024 වසරේ සිට දීවනා සහිතව ගණනය කරන ලද වැටුපා එමුණුම 2 මගින් දක්වා ඇත. 2019 වසරේ සිට මේ දක්වා නව ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම සඳහා රජය අනුමැතිය ලබා දී නොතිබුණි. එහෙත් 2026 අයවැය යටතේ ක්‍රියාත්මක කිරීම සඳහා නව ව්‍යාපෘති 19ක් 2026-2030 රාජ්‍ය ආයෝජන වැඩසටහනට ඇතුළත් කර ඇත. මෙහි සමස්ත මූල්‍ය වටිනාකම රුපියල් බිලියන 43.9ක් වන අතර 2026 වසර සඳහා රුපියල් බිලියන 5ක ප්‍රතිපාදන මෙම යටිතල පහසුකම් සංවර්ධනය සඳහා වෙන් කිරීමට යෝජනා කර ඇත. එමෙන්ම මීට අමතරව විශ්වවිද්‍යාලවල දැනට කෙරීගෙන යන ව්‍යාපෘති වෙනුවෙන් විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සඳහා රුපියල් බිලියන 26ක ප්‍රතිපාදන වෙන් කර ඇත. 3. පාසල් වැසා දැමීමේ වැඩසටහන ක්‍රියාත්මක නොවන අතර එක් එක් අධ්‍යාපන කොට්ටාස මට්ටමින් එක් පාසලකට වැද්දියුණු කිරීම සඳහා වූ වැඩසටහනක් යෝජනා කර ඇත. ඒ අනුව සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය තහවුරු කිරීම සඳහා ප්‍රමාණවත් ශිෂ්‍ය සංඛ්‍යාවක් සහිත පන්ති කාමරයක විධිමත් ලෙස විෂයමාලාව ක්‍රියාත්මක කෙරෙන පරිදි ක්‍රියාකාරකම් පාදක ප්‍රමිති සහගත ප්‍රාථමික අධ්‍යාපනය සිසුන්ට ලබා දීමේ අරමුණින් යුතුව මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ. 4. එක හැකිය ඇමුණුම 3 මගින් ඉදිරිපත් කර ඇත. 2. ඉතිහාස විෂය. ඉතිහාසය හා සෞන්දර්ය විෂයන් කිසිදු ආකාරයකින් විෂයමාලාවෙන් ඉවත් කර නොමැත. ගරු කථානායකතුමනි, මම මේ ප්‍රශ්නය මීට කලින් අවස්ථා ගණනාවක මේක විස්තර ඇතුව ඉදිරිපත් කරලා තියෙනවා. නමුත් දැන් නැවත වතාවක් තමයි මම මේකට උත්තර දෙන්නේ. ඉතිහාසය විෂය 6 විෂයනියේ සිට විෂයමාලාවට ඇතුළත් කර ඇත. ඉතිහාසය 6-9 ශ්‍රේණි සඳහා අනිවාර්ය විෂයක් වේ. ඒ අනුව එක් වසරකට වාරයකට මොඩියුල 2 බැගින් පැය 20ක කාලයක් වාරයකට වෙන් කර ඇත. ඒ අනුව වසරකට පැය 60ක කාලයක් ඉතිහාසය විෂය සඳහා වෙන් කර ඇත. 10-11 ශ්‍රේණි සඳහාද ඉතිහාසය විෂය සෑම සිසු දරුවෙකුටම හැදෑරිය යුතු අතර ඒ සඳහාද වාරයකට මොඩියුල 2 බැගින් පැය 20ක් සහ වසරක් සඳහා පැය 60ක් ලබා දී ඇත. සෞන්දර්ය විෂය. සෞන්දර්ය විෂය හැදෑරීම ආරම්භ වනුයේ ප්‍රාථමික අවධියේ සිටමය. ප්‍රාථමික අවධියේදී එය සමෝදානිත ඉන්ටිග්‍රේටඩ් විෂයකි. 6 ශ්‍රේණියේ සිට ඉහළට 9 ශ්‍රේණිය දක්වා සෞන්දර්ය විෂයක් හැදෑරීම සඳහා ලබා දී ඇති කාලය වාරයකට පැය 20ක් බැගිනි. ඒ අනුව 6-9 කාලයේදී පැය 240ක් සෞන්දර්ය විෂය ඉගෙනීම සඳහා වෙන් කර ඇත. 10-11 ශ්‍රේණියේද සඳහාද සෞන්දර්ය විෂය ඉගෙනීම සෑම ශිෂ්‍යයෙකුටම අනිවාර්ය වේ. 5. 1994 ගුරු සේවා ව්‍යවස්ථාව යටතේ ගුරු සේවය පිහිටු වූ දින සිට මේ දක්වා වසර 30ක කාලයක් ගත වී තිබුණද ගුරු සේවයට අදාළ ගුණාත්මක සේවාවක් ලබා ගැනීම සඳහා වූ විවිධ ක්‍රියාමාර්ගයන් තවදුරටත් ගත යුතුව ඇත. එමෙන්ම ගුරු සේවයේ උසස් වීම සඳහා පැවති ක්‍රමවේදය අනුව සම්පූර්ණ කළ යුතු සේවාස්ත පැය ක්‍රියාත්මක වූ වෘත්තීය සමාලෝචන ක්‍රියාවලිය ආදියෙන් සමන්විත ඇගයින් ක්‍රම ක්‍රියාත්මක කිරීමේදී පැන නැගී ඇති ප්‍රායෝගික ගැටලු හා ගුරු බඳවා ගැනීමේ සේවා ව්‍යවස්ථාවට අනුගත නොවී ක්‍රියාත්මක වීම යනාදී කරුණු නිරීක්ෂණය වීම මත එකී ගැටලුද විසඳමින් ගුරු සේවයේ වැටුප් විෂමතාවය ඉවත් කිරීම මෙන්ම අධ්‍යාපනයට සම්බන්ධ සියලු සේවාවන්වල පවතින ගැටලු හා වැටුප් විෂමතාද ඉවත් කරමින් එම සේවාවල ගුණාත්මකභාවයද වැඩි දියුණු කිරීම තුළින් අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමේ අරමුණ කර ගනිමින් විධිමත් හා නව වැඩපිළිවෙලක් සකස් කර ගැනීම සඳහා රජයේ අවධානය යොමු වී ඇත. එම නව වැඩපිළිවෙල සකස් කිරීම සඳහා ප්‍රථමයෙන් අධ්‍යාපන සභාව පිහිටුවීමට අවශ්‍ය පසුබිම මේ විට නිර්මාණය කර ඇති අතර එම අධ්‍යාපන සභාව ඔස්සේ මෙම වැටුප් විෂමතාවයද විසඳීම සඳහා ඉදිරියේදී කටයුතු කරනු ඇත. තවද අධ්‍යාපන චක්‍රලේඛ 2006 ඇලීරක් 44 අනුව දුෂ්කර හා අතිදුෂ්කර පාසල්වල සේවයේ නියුතු ගුරු හා විදුහල්පතිවරුන්ට පිළිවෙලින් රුපියල් 1500ක් හා රුපියල් 2500ක් ලෙස මේ දක්වා ගෙවීම් සිදු කිරීමට විධිවිධාන සලසා තිබුණි. උක්ත චක්‍රලේඛයේ සඳහන් තිබූ කරුණු සම්බන්ධයෙන් හඳුනාගත් තවත් ගැටලු සලකා නව නිර්ණායක අනුව දුෂ්කර අතිදුෂ්කර පාසල් වර්ගීකරණය කර අංක 1 2024 එක දරන නව චක්‍රලේඛනය නිකුත් කර ඇත. එම චක්‍රලේඛනයේ සඳහා නිර්ණායක අනුව හඳුනාගත් දුෂ්කර අතිදුෂ්කර පාසල් සඳහා දැනට ගෙවන දුෂ්කර දීමනාවට අමතරව 2026 අයවැය මගින් වැඩි කිරීමට යෝජිත රුපියල් 1500ද ලබා දීම සඳහා නව චක්‍රලේඛයක් නිකුත් කිරීමට නියමිතය. 6. පිළිතුරු ඇමුණුම 4 මගින් ඉදිරිපත් කර ඇත. 7. දිවයිනේ ජාතික හා පළාත් පාසල්වල පවතින සිංහල දෙමළ හා ඉංග්‍රීසි මාධ්‍ය ගුරු පුරප්පාඩු සඳහා රාජ්‍යයේ සේවයේ නියුතු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේ තරඟ විභාගයේ අත්හිටුවමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලදී. මේකටත් ගරු කථානායකතුමනි, මම ඊට පෙර සවිස්තරව උත්තර දීලා තියෙනවා. එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩු අංක 77 ඇලීරක් 2023 හා 88 ඇලීරක් 2023 දරන නඩු 2025 6 දින ඇතිව නිෂ්ප්‍රභා කරන ලද අතර අංක 78 ඇලීරක් 2023 හා 95 ඇලීරක් 2023 දරන නඩු අනුව අංක 2317 හා 2023 127 දින ඇති ගැසට් නිවේදනය අනුව විභාගය සඳහා අයදුම්පත් කැඳවීමේ නිවේදනයේ සඳහන් අයදුම් කරුවන්ගෙන් උපරිම වයස අවුරුදු 40 යන වයස අවුරුදු 45 දක්වා මෙම අමාස්ථාවට පමණක් සීමා වන පරිදි දීර්ඝ කිරීමට නියම කර ඇත. ඒ අනුව එම ශ්‍රේෂ්ඨාධිකරණ නඩුව අවසන් වුවද අභියාචනාධිකරණයේ පවති CA 92 ඇලීරක් 2023 රිට් නඩුවේ අවසන් තීරණයක් ලබා දෙන තෙක් විභාගය පැවැත්වීමට තවදුරටත් නොහැකි වූ අතර එම නීති කෘත්‍යයේ අවසන් තීන්දුව හා උක්ත නඩු මගින් ලබා දෙන ලද උපරිම වයස් සංශෝධනය කිරීමේ නියෝග පරිදි එම නඩු තීන්දුව ප්‍රකාරව ශ්‍රී ලංකා ගුරු සේවා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන යටතේ 3.1 ආ ශ්‍රේණියට උපාධිධාරීන් බදවා ගැනීමට අදාළ සුදුසුකම් සපුරන අය බඳවා ගැනීමට කටයුතු කිරීම පිණිස පාසල්වල සේවයේ නියුතු සංවර්ධන නිලධාරීන්ද ඇතුළුව රාජ්‍ය සේවයේ නියුතු උපාධිධාරීන් සහ සෙසු උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීම මැයෙන් අමාත්‍ය මණ්ඩලයේ සංදේශයක් 2025-10-8 දින ඇතිව මේ වන විට ඉදිරිපත් කර ඇත. ඒ සඳහා 2025-10-26 නිදැනි අමාත්‍ය මණ්ඩලයේ තීරණය ලැබී ඇති අතර එම තීරණය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය වෙත කරුණු වාර්තා කර පසු එම නඩුව අවසන් වුණා. ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබා දී ඇති නඩු තීන්දුව ප්‍රකාරව රජයේ සේවයේ නියුතු උපාධිධාරීන් හා රජයේ සේවයේ නියුතු නොවන අනෙකුත් උපාධිධාරීන් සඳහා වෙන වෙනම විභාග පවත්වා ගුරු සේවයේ පවතින පුරප්පාඩු සඳහා ගුරු සේවයේ 3.1 ආ ශ්‍රේණියට උපාධිධාරීන් බදවා ගැනීමට ගැසට් දැන් නිකුත් කරලා තියෙන්නේ.
ගරු විපස්සනායකතුමා,
ස්තුතිවන්ත වෙනවා. ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ 10 දහපු ප්‍රශ්නයට අද දිනේ පෙබරවාරි 5 මම හිතන්නේ මාස 4කට ආසන්න කාලයක් කමක් නැහැ පිළිතුරු ලැබුණා. විශේෂයෙන්ම ඔබතුමිය පිළිතුරු සැපෙව්වත් අපි මතු කර තිබෙන විශ්වවිද්‍යාල ශාස්ත්‍රයේ පුරප්පාඩු වල විශේෂයෙන් බුද්ධිගලණය නිසා ඇති වී තිබෙන පුරප්පාඩු පිළිබඳව පැහැදිලි පිළිතුරක් ලැබුණේ නැහැ. ඒ වගේම පාසල් වසා දැමීමේ ප්‍රතිපත්තිය ඔබතුමිය වසා දමන්නේ නැහැයි කියලා කිව්වත් පාසල් ගණනාවක එවන් ක්‍රියාවලියක් සිදු වෙනවා කියන එක අපිට ප්‍රාදේශීය මට්ටමින් ආරංචි වෙනවා. ඒ පිළිබඳව අපිට විධිමත් පිළිතුරක් අවශ්‍යයි. ඒ වගේම බුදුමියන්ලා බලයට ආවේ අත්වශයෙන්ම ගුරුවරුන් නිල්ලුම් කරපු ඉතිරි 3/2 දීමනාව ලබා දෙනවා කියන පොරොන්දුව මත එය ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒ වගේම මම ඔබතුමියගේ අවධානය යොමු කරන්න කැමතියි අද වෙන විට පාසල් පද්ධතිය තුළ දෙමව්පියන්ගෙන් මුදල් එකතු කරලා ටෙලිවිෂන් යන්ත්‍ර ඒ වගේම ස්මාර්ට් බෝඩ්ස් ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. මම ඔන්න උදාහරණයක් කියන්නම්. ඇඹිලිපිටිය වීරබා ආදර්ශ විද්‍යාලයේ පණාමුර තියෙන්නේ, ශ්‍රී මේදානන්ද ප්‍රාථමික විද්‍යාලයේ පණාමුර, රාජකීය විද්‍යාලෙත් එහෙම මුදල් එකතු කිරීමක් සිදු වෙලා තිබෙන කියන එක දෙමව්පියන්ගෙන් අපිට තොරතුරු ලැබිලා තිබෙනවා. ඒ පිළිබඳව අවධානය යොමු කරලා මේ නිදහස් අධ්‍යාපනය ශක්තිමත් කරන්න අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඒ අවශ්‍ය උපකරණ ලබා දීම කළ යුතුයි කියන එක මම කියන්න කැමතියි. ඒ වගේම ඔබතුමයන්ලගේ රජය තුළ ප්‍රතිපත්තිමය තීන්දුවක් අරගෙන තිබෙනවා මේ ඩිජිටයිසේෂන් එක ක්‍රියාත්මක කරන්න ජාතික ප්‍රතිපත්තියක් හැටියට. හැබැයි ඔබතුමිය අපොහොසත් වෙලා තිබෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ ග්‍රේඩ් 1-5 එක සිට 5 ශ්‍රේණිය දක්වා තොරතුරු තාක්ෂණ විෂය ඉගෙනීමේ කටයුතු ආරම්භ කරා. පෙරටි අධ්‍යාපන ක්‍රමවේදය තුළ තොරතුරු තාක්ෂණය ආරම්භ වෙන්නේ ග්‍රේඩ් 6 එකේ. එතකොට ඩිජිටයිසේෂන් එක ඔබතුමියන්ලගේ ජාතික ප්‍රතිපත්තිය නම් ඒක ඇත්ත වශයෙන්ම පටන් ගන්නට ඕන. දැන් ලෝක ප්‍රතිපත්ති වෙලා තිබෙන්නේ K-12 kindergarten to 12 කියන එක. එය කෙසේ වෙතත් අඩුම ගානේ පළවෙනි ශ්‍රේණියෙන්වත් පටන් ගන්නට ඕන IT අධ්‍යාපනය. ඒක ක්‍රියාත්මක වෙන්නටත් ඕන ඇත්ත වශයෙන්ම ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ඒ දේ සිද්ධ වෙලක් නැහැ. ඒ පිළිබඳව ඔබතුමියගේ අවධානය යොමු කරනවා. අවසාන වශයෙන් මම පැහැදිලි කිරීමක් කරගන්න කැමතියි. මොකද මේ මාස 4ක් ගිහිලා තියෙනවා මේ ප්‍රශ්නෙට උත්තර ලබා දෙන මේ කාලවකවානුව තුළ මේ ගැටලු උග්‍ර වෙලා තිබෙනවා. පැහැදිලිව අපිට දැනගන්නට ලැබිලා තිබෙනවා මේ ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ දේශීය වෛද්‍ය ශාස්ත්‍රයේ මේ ෆැකල්ටි ඔෆ් ග්‍රැජුවේට් ස්ටඩීස් වහන්න යනවායි කිය. ඒක පිළිබඳව පැහැදිලි උත්තරයක් අපිට අවශ්‍ය. ඒක ඇත්තද?
ගරු අග්‍රමාත්‍යතුමනි,
ඒක අවශ්‍යම නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමක්. ඒ වගේම අපිට රංචි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඩෙන්ටල් ෆැකල්ටි එකත් ඉවත්
කිරීමේ
සූදානමක් තිබෙනවා කියලා. මේ නිදහස් අධ්‍යාපනය කප්පාදු කරන්නට ඔබතුමියලා කටයුතු කරනද කියන එක මට දැනගන්න
කරු අග්‍රාමාත්‍යතුමනි.
කරු කථානායකතුමනි, මම ඉතාමත්ම සන්තෝෂ වෙනවා අපේ ගරු විපක්ෂ නායකතුමා නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ විදියට පෙනී ඉඳීම ගැන. මේක නෙවෙයි එතුමාගේ එතුමා නියෝජනය කරපු දේශපාලන ධාරාවේ තිබ්බ ප්‍රතිපත්තිය. නමුත් දැන්වත් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් මේ විදියට කතා කරන එක මම මුලින්ම ඒකට ස්තුතිවන්ත වෙනවා. මම ඒ වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා. ගරු කථානායකතුමනි, මෙතන එතුමා මතු කරපු ප්‍රශ්න ගණනාවක් මම අද උත්තර දුන්න ප්‍රශ්නෙට අදාළ නැහැ. ඒ නිසා මේ සියල්ලටම මම මේ වෙලාවේ පිළිතුරු දෙන්න ගියොත් මට සෑහෙන කාලයක් යනවා. නමුත් මම ඉල්ලා සිටිනවා ගරු කථානායකතුමනි, එතුමාට සමාජ මාධ්‍ය හෝ වෙන වෙන විදියට ගොසිප් වලින් එන කරුණු මත ප්‍රශ්න යොමු කරලා කරන්න එපා කියලා මම ඉතාමත්ම කාරුණිකව ඉල්ලා සිටිනවා. අපි නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමටවත් ශ්‍රී ජයවර්ධනපුර ඩෙන්ටල් ෆැකල්ටි එක වහන්නවත් කිසිම තීරණයක් අරගෙන නැහැ. වික්‍රමාරච්චි ආයතන පිළිබඳ වාර්තාවක් එතුමාත් හොඳට දන්නවා. මම මේක මෙතන සභාගත කරලා තියෙනවා. ඒක ඉතාමත්ම වැරදි විදියට හරි තීන්දුව අරගෙන නැතුව විවෘත කළා. ඒ විවිධ උපාධි පාඨමාලා සහ පශ්චාත් උපාධි පාඨමාලා විවෘත කළ ඕපන් කළා. එතන ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉතාමත්ම අසරණ තත්ත්වයකට පත් කළා තියෙනවා. ඒවා නිවැරදි කරන්න අපි ක්‍රියාමාර්ග ගන්නවා ශිෂ්‍යයන්ගේ පැත්තේ ඉඳගෙන. ඒ පිළිබඳ මේ දේශපාලන තීන්දුවක් නෙවෙයි ගත්තේ, මේ UGC එකේ විද්වත් කමිටුවක් පත් කළා. ඒ නියෝග තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඒ වගේම තමයි ගරු කථානායකතුමනි, අපි මේ වෙනකොට මේ අවුරුද්දේ පාසල් පද්ධතියට ස්මාර්ට් බෝඩ් 1500ක් විතර බෙදා දීමේ වැඩපිළිවෙල දැන් පටන් අරගෙන තියෙන්නේ. අපි අමාත්‍යංශයක් හැටියට චක්‍රලේඛන එළියට දාලා තියෙනවා. ඒක මම මීට කලිනුත් කියලා තියෙනවා. කිසිසේත්ම පාසල් මට්ටමින් දෙමව්පියන්ගෙන් මුදල් එකතු කිරීමට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒක කරනවා නම් වහාම නවත්තන්න කියලා මම මේ ප්‍රසිද්ධියේ කියනවා. මොකෝ අපි ස්මාර්ට් බෝඩ් ද්විතීක පාසල් සියල්ලටම බෙදා දීමේ වැඩපිළිවෙල දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳ කිසිම ගැටලුවකුත් නැහැ. ගරු කථානායකතුමනි, විෂය මාලා පිළිබඳ ඒකේ අන්තර්ගතය පිළිබඳ තීරණ දේශපාලන පක්ෂ ගන්නෙ නැහැ. ඒවා ගන්නේ ඒවට අදාළ විද්වතුන්. එතකොට ඔවුන්ගේ උපදෙස් මත එක පහ වසරට අපි යම් කිසි විදියකට තාක්ෂණයට ඒ හඳුනා දීමක් කරන අතර එක ICT විෂයක් කියලා වෙනම උගන්වන්නේ නැහැ ගරු කථානායකතුමනි. ඒක තමයි අපිට දීලා තියෙන උපදෙස. ඒ ඒ ඒ මත තමයි අපි ක්‍රියාත්මක වෙන්නේ. සහ ඔබතුමා හොඳට දන්නවා මේ වෙලාවේ අපි මේ ගෝලීය වශයෙන්ුත් මේ පිළිබඳ සාකච්ඡා වෙනවා. මං හිතන්නේ වෙන රටවල් වල වුණත් ඒ විදිහට ICT විෂයක් කියලා එහෙම එක පහ වසරට හඳුන්වන එකක් නෙවෙයි, ඒක තාක්ෂණ ලෝකයට පුරුදු කිරීමක් යම් තාක් මට්ටමකට සිද්ධ වෙනවා. නමුත් ඒක ඉතාමත්ම පරිස්සමින් කරන්න ඕන දෙයක් කියන එක අද මේ ලෝකයේ වෙන සාකච්ඡා එකත් අපි හඳුනා අපි දන්න නිසා මම හිතන්නේ ඒක අපි විද්වතුන්ගේ උපදෙස් මත ඒ කොයි වයසට කොච්චරක් දුරට තාක්ෂණයට අපි ඒක ඒ අපි විවුර්ත කරනවද නැද්ද කියන තීරණය අපි ගන්න ඕනේ පරිස්සමෙන්. ඒ පිළිබඳ අපි සංවාදයක් ආරම්භ කරලා තියෙන්නේ විද්වතුන්ගෙන්. අපි උපදෙස් ලබා ගත්තම ඔවුන් දෙන උපදෙස් මත ළමා ආරක්ෂණය පිළිබඳවත් තීන්දුවක් අරගෙන අධ්‍යාපනයේදී වෙන්න ඕන හොඳම දේ පැත්තෙන් බලලා තමයි අපි ඒක ක්‍රියාත්මක කරන්නේ. එහෙම නැත්නම් ඒක අපි දේශපාලන තීන්දුවක් ඒ පිළිබඳව ගන්නේ නැහැ ගරු කථානායකතුමනි. විපක්ෂනායකතුමා කිව්වට අපි ඒක උපදේශක් හැටියට ගන්නෙත් නැහැ. ඒකට අදාළ අය ඉන්නවා, ඒ උපදේශ ගත යුතු අය.
ගරු විපක්ෂනායකතුම පොයින්ට් එක මොකද?
ගරු කථානායකතුමනි, විශේෂයෙන්ම ස්ථාවර නියෝග අනුව අපි ප්‍රශ්නයක් ඇහුවහම පිළිතුරු ලබා දීමේදී ඒක නිවැරදිව සිදු වෙන්නට ඕන. මම කැමතියි මේ අවස්ථාවේ සභාගත කරන්න වික්‍රමාරච්චිගේ ග්‍රැජුවේට් ස්ටඩීස් ෆැකල්ටි එක ඉවත් කරනවායි කියන ඒ ලිපිය UGC සෙක්‍රටරි උපකුලපතිට යවපු ලිපිය මම හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. නෑ, මේක බොහොම වැදගත් දෙයක්. මොකද ගරු කථානායකතුමනි, මේක තුල ඉදිරිපත් කරන කරුණු කාරණා නිර්ව්‍යාජව ඉදිරිපත් කරන්නට ඕනේ. ඒ වගේම දැන් මෙතුමිය කිව්වා පාසල් පද්ධතියේ
ඔබතුමාට ඔබතුමාගේ 22 එක ප්‍රශ්න යන්න
ස්මාර්ට් බෝඩ් ගන්න එපයි කියලා. ඒක චක්‍රලේඛයක් කරහා ඔබතුමිය
ගරු අග්‍රාමාත්‍ය ඔබතුමිය
චක්‍රලේඛයක් කරහා
ගරු අග්‍රාමාත්‍ය ඔබතුමිය කාර්යමස්ථානවලතුමාගේ
යවන අමාත්‍යාංශයේ ලේකම්තුමා නිකුත් කළා තියෙනවා නියෝගයක්. එහෙම එකතු කරන්න එපා කියලා ඒ එහෙම නිකුත් කළා තියෙනවා. සහ ගරු කථානායකතුමනි, ෆැකල්ටි එකක් විශේෂයෙන් ගම්පහ වික්‍රමාරච්චි විශ්වවිද්‍යාලයේ මං ගරු විපක්ෂනායකතුමාට ආරාධනා කරනවා අර තීන්දුව පදනම් වෙච්ච වාර්තාව කියවලා බලන්න කියලා. ඒ වාර්තාව තුල තියෙනවා UGC එකේ ක්‍රියාමාර්ග කොච්චර වයලේට් වෙලාද එතන ඒ පාඨමාලා ආරම්භ වුණේ කියලා. එතකොට ඒ විදියට වයලේෂන් එකක් වෙලා ශිෂ්‍යයන්ට අසාධාරණයක් සිද්ධ වෙන විදියට තීන්දුව తీරන ගත්තම ඒක නිවැරදි කරන්න ඕ අපි තීන්දුව తీරන ගන්න ඕනේ. ඒ කිසිම අධ්‍යයනයක් නැතුව ඒ FGS එක පවත්වාගෙන ගිහිල්ලා තියෙන්නේ. ඒක හරියට ශිෂ්‍යයන් ඉඳලාත් නැහැ, ආචාර්ය මණ්ඩලයක් ඉඳලාත් නැහැ. ඉතින් එවැනි අසාධාරණ මම ඉල්ලා සිටින්නේ මම කියන දේ එතුමාට පිළිගන්න බැරි නම් ඒ වාර්තාව කියවලා බලන්න. ඒ වාර්තාවේ ඒකේ වාර්තාවේ ඉන්නේ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව විසින් පත් කරපු විශ්වවිද්‍යාල පද්ධතියම කමිටුවක්. ඉතින් ඒ කමිටුවත් එක්ක ඔහුට එහෙනම් ඒ කමිටුවේ වාර්තාව ප්‍රතික්ෂේප කරන්නද කියන එක අපි අහන්න වෙනවා.
ගරු අග්‍රාමාත්‍යතුමිය, කාද මස්ථාන මන්ත්‍රීතුමාගේ ස්ථාර නියෝග 27/2 යටතේ ඒකතන. ගරු ඔබතුමා පොයින්ට් එක මොකද්ද?
ගරු කථානායකතුමනි, අඩුපාඩුවක් තියෙනවා නම් ඒක නිවැරදි
කරන්න ඕනේ. ගරු මන්ත්‍රීතුමා, විපක්ෂනායකතුමා එක මේ විවාදයට බාධා දෙන අවස්ථාවක් නෑ. ගරු අග්‍රාමාත්‍යතුමිය, ඔබතුමිය
කාද මස්තාන් මහතාගේ ස්ථාවරණයක 27 2 අතර ඉදිරි ගරු ආනුපක්ෂ ප්‍රධාන සංවිධායකතුමා.
නායකතුමනි, ඔබතුමා විපක්ෂ නායකතුමාන ගිට්ටහම ඒ අවස්ථාව දෙනවා විපක්ෂ නායක නිසා. නමුත් විපක්ෂ නායකකම භාවිතා කරලා ඒ අවස්ථාව භාවිතා කරනවා නම් ඒක සාධාරණ නෑ. මං හිතන්නේ ආදර්ශ දෙන්න එපා කියලා. ඉතින් සමහර කරුණු වලට පාර්ලිමේන්තුවේ කියන්න ඕනේ නෑ. එතුමාට ලේවලින් අත්සන්ගල දෙන්න පුළුවන්.
ඔබතුමිය